గారు కథానాయకత్వమని పార్లమెంటు కల్తబియుతి యోజన దహవెని దిన బదాద పెరూరు దహ దాక్వ
లక్ష్మణ్ కిరియల్ మెత్తుమా
ගරු කතානායකතුමනි අපිට අර පැය දෙනවද වෙලා වැඩි
එන් අපි
අවසාන කාලේ පැය දෙනවද මොකද පැයක් ගියා අපි ප්‍රශ්න නැතුව පැයක් ගියා
ස්වභාවික එකද
ඇහුවනේ අපි ඇහුවේ
හායි ගරු ගරු කතානායකතුමනි ගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාව ගැන මතක් කරනකොට ඇත්ත වශයෙන්ම මම අහගෙන ඉන්නකොට පුදුමු වුණා මොකද මේ පාර්ලිමේන්තුවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි පසුගිය අවුරුදු දෙකහමාර තුල කරපු සියලු වැඩ ආපස්සට හරවන්න කරපු කතාවක්. සියලු වැඩ රිවර්ස් කරන්න අපේ හිටපු ගරු ජනාධිපතිතුමත් හිටියා. ඔබතුම අහගෙන හිටියා. පසුගිය අවුරුද්දේ කරපු වැඩ ඔක්කොම රිවර්ස් කරන්න කරපු කතාවක්. ඉතින් අපිට මේකට විරුද්ධ වෙන්න බෑනේ. මොකද දැන් අපි අවුරුදු තුනක් සටන් ගෙනවා 19 ගේන. ඔබතුමා ඉදි දුන්නේ නැහැ. ඔබතුමා බෑ කිව්වා. ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා 19ට පක්ෂය කියලා. එතකොට ආංශික අධීක්ෂණකාරක සභාව ඔබතුමා අතිදෙව්වා. ඒ කාලේ සභා නායකත් එක්ක අහුවෙලා. දැන් ජනාධිපතිතුමා කියනවා ආංශික අධීක්ෂණකාරක සභාව දෙනවා කියලා. අපි IMF යන්න කිව්වා ගියේ නැහැ. දැන් IMF යනවා කියලා. එතකොට පෝරසාන ආධාරය අපි දෙන්න කිව්ව දුන්නේ දැන් එතුමා කියනවා දෙනවා කියලා රජතුමාගේ සංකල්පය රජතුමාගේ සංකල්පය එතුමා ප්‍රතික්ෂේප කළා ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපි අවුරුදු 3ක් මේ සටන් කරපු දේ නේද කරන්න යන්නේ ඉතින් අපේ අපරාධය අවුරුදු 3ක් ඒකයි මම කියන්නේ මේ අවුරුදු 3 අපරාධය ඔබතුමාගේ වටිනා කාලය අපේ වටිනා කාලය ආණ්ඩුවේ වටිනා කාලය කාබාසීනිය කෙරුවා ඒකයි ජනතාව කියන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැ කියලා අවුරුදු 3ක් කරපු වැඩ ආපස්සට හරවන්න අපේ නව ජනාධිපතිතුමා ඇවිල්ලා තියෙනවා ඇත්ත වශයෙන්ම අපේ වැඩපිළිවෙල ඒක අපි ආඩම්බරනේ එතුමාගෙන අපේ වැඩපිළිවෙල අපි අවුරුදු 3ක් සටන් කරපු එක එතුමා පැය භාගෙන් ආපතට හැරෙව්වා. එහෙම කියන ගමන් දැන් එතුමා මේ සර්වපාක්ෂික පාලන ක්‍රමයක් ගැන වැඩපිළිවෙලක් ගැන කතා කරනවා. මම අහන්න කැමති මේ සර්වපාක්ෂික වැඩපිළිවෙල අවසන් වෙන්නේ කවදාද? මොකද ඔබතුමා දන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවසාන කාලේ මහානායක ස්වාමින් වහන්සේලා විද්වතුන් වෘත්තීය සමිති නායකයන් හැමදෙනාම කිව්වේ අපි කෙටි කාලයකට අන්තර්කාලීන පාලනයක් ඇති කරමු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමු අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා මාස 6ක් අවුරුද්දක් යනකොට අපි මැතිවරණයකට යමු ඉතින් මං ජනාධිපතිතුමාගෙන් අහනවා එතුමාට මේ විපක්ෂ සහයෝගය ඕන නම් එතුමාගේ මේ අන්තර්කාලීන පාලනයට ටයිම් ෆ්‍රේම් එකක් කාල සීමාවක් දාන්න ඕන එතුමා 2025 වෙනකම් මේ අන්තර්කාලීන පාලනය ඇදගෙන යන්න හදනවා එක සාර්ථක වෙන්නේ නැහැ කතානකට. එතුමා දන්නවනේ මේ පාර්ලිමේන්තුව අපි කිව්වා එක්තරා කාලයක අපි ඔබතුමාට කිව්වා ඔබතුමා ජනාධිපති වෙන්න කියලා. ඔබතුමාට බාර ගන්න කියලා. අන්තර්කාලීන පාලනයක් කරද්දී කිටි කාලයක් තුල මැතිවරණයක් අද සමීක්ෂණ හතක් අටක් කරලා තියෙනවා ගරු හිටපු ජනාධිපතිතුමනි 89% 90% කියන්නේ මැතිවරණයක් අලුත් ආණ්ඩුවක් දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ ආර්ථික වියසිරේට එතුමා පණිඩ එතුමා එළිය හිටියේ එළිය නමුත් තමුන්නාන්තරය එකට බක් කියන්න ඕන ආණ්ඩුව එතුමාට මේ ආණ්ඩුවත් එක ගමනක් නැහැ ගරු කතානායකතුමනි එතුමා ආර්ථික වියසිරේට සම්බන්ධ නැති උඩට ආණ්ඩුව සම්බන්ධයි. බංගලොත් කරපු ආණ්ඩුවකට ආධාර කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. දැන් අපි හිතුවා වර්තමාන ජනාධිපතිතුමා අගමැති වෙච්ච කාලේ ඉඳලා IMF එකේ සල්ලි ගන්න මාස 6ක් යනවා. අපි හිතුවා එතුමාට මේ බ්‍රිජින් ෆිනෑන්ස් අතබාරුවට හොයාගන්න පුළුවන් කියලා. නමුත් අපිට ලැබෙන ආරංචිය අනුව $1 හම්බ වෙලා නැහැ. IMF මුදල් වලට ඉන්න කලින් $1 හම්බ වෙලා නැහැ. ඒකට හේතුව අලුත් ආණ්ඩුවක්. දැන් සභාගමක් තියෙනවා ගරු හිටපු ජනාධිපතිතුමනි. සභාගම බංකුවලොත් වෙනවා. බැංකුවට ගියාම ණය දෙයිද? මොකද්ද බැංකුවෙන් කියන්නේ? බැංකුවෙන් කියන්නේ සභාපති මාරු කරන්න, ඩිරෙක්ටර්ස්ලා මාරු කරන්න. සභාපතිරියන් දැන් මාරු වෙලා ඉන්නවා අලුත් ජනාධිපතිවරේ. ඩිරෙක්ටර්ස්ලා තාම ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ ණය දෙන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමා. ණය දෙන්නේ නැහැ. අන්න ඒ නිසා රට ගොඩ ගන්න නම් අපිට අලුත් ආණ්ඩුවක් ජනමතයක් අවශ්‍යයි. ඒ වගේම මේ මට දැනගන්න ලැබුණේ එතුමා ජනාධිපතිතුමා තමුන්නාන්දලට පොරොන්දුවක් දීලා තියෙනවා 2025 වෙනකම් මේක ඇදගෙන යන්න. එහෙමනම් මේක සාර්ථක වෙන්නේ නැහැ. කාල සීමාව දුන්නොත් මේ හැම එකිනෙකටම සහභාගී වෙන්න පුළුවන්. හැම එකිනෙකටම සහභාගී වෙන්න පුළුවන්. මාස 6ක් හරි අවුරුද්දක් හරි අපි මේක කළා රට කොට දාලා තන්දකට යනවා. අන්න ඒක තමයි මහානායක ස්වාමීන් වහන්සේලා ආගමික නායකයන් වෘත්තිකයන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලුවේ. ඉතින් ඒක මතක තියාගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම දැන් මේ සෙප්තැම්බර් මාසේ පළාත් පාලන මැතිවරණය කාලය අවසන් වෙනවා. මම අගමැතිතුමාගෙන් අහනවා ඔබතුමාලා මේ මැතිවරණය කල් දාන්න අදහසක් තියෙනවද?
සංවිධායකතුමා අහන ප්‍රශ්නේ බැරදී. සැප්තැම්බර් මාසේ කාලය අවසන් වෙන්නේ නැහැ. අනේ මාර්තු මාසේ කාලය අවසන් වෙන්නේ. ඊයේ දිනේ මැතිවරණ කොමිසම මේ පිළිබඳ සාකච්ඡාවක් සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂගෙන ගෙනවිත් පැවැත්තුවා. ඉතින් අපි කොමිසමත් එක්ක එකට කටයුතු කරමු. අදාළ සංශෝධනයන් කීපයක් ඉදිරි සුමාන කීපය තුළද ඉදිරිපත් කරනවා. මැතිවරණ නීතියට අවශ්‍ය සංශෝධන අපි ඔක්කොම එකතු වෙච්ච ඒවත් ගේනවා.
ගරු කතාවගෙන මම අහන්නේ ලබන මාර්තුවේ ඡන්ද තියෙනවද නැද්ද? එච්චරයි.
මැතිවරණයේ කොමිසමත් එක සාකච්ඡා කරලා ඔබතුමා ගියාන ඔබතුමාගේ පක්ෂේ මොකද ඊයේ කිව්වේ? මොකද ඊයේ කිව්වේ?
නෑ මම මේක අහන්නේ.
නෑ මං අහන්නේ ඔබ අහන දේත් මත තමයි මං අහන්නේ. අපේ තාම එහෙම තීරණයක් නෑ. ඉතා පැහැදිලිව මම පළාත් පාලන අමාත්‍යවරයාට ඊට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අපවාන්න එපා.
පොඩ ගරු අගමැතිතුමා
මයිකේ
නෑ. හරි. ඒ රැස්වීමල මමත් ගියා. ඒ කොම එක ඒක මතිකව තීන්දු කරා ඉක්මනට මැතිවරණයකට යන්න. ඒ කමිටුවේදී එක්කෝ පළාත් සභා මැතිවරණය නැතිනම් පළාත් පාලන මැතිවරණය කරුණා කළා මැතිවරණය පවත්වන්න එදා තීරණය කරා.
නිකන් නෙවෙයි. මොකද පසුගිය දවස්වල නුවර ආවාම සභාපතිරුන් එන්න කියලා තියෙනවා. ඇවිල්ලා කිව්වලු අපි පරදක් ගෙනල්ලා අවුරුද්දකින් ගල් දානවා බය නැතුව වැඩ කරලා යන්න කියලා. කියලා තියෙනවා. හියසේ නෙවෙයි. මට කියපු කට්ටිය කිව්වේ හියසේ නෙවෙයි. එම නිසා අපි ඉල්ලීමක් කරනවා මැතිවරණ කල් දාන්න එපා. ඔය විහංගාර්ථයෙන් කිව්වේ කෙලින් උත්තරයක් දුන්නෙත් නැහැ. ඒකට ගට්ස් නැහැ කෙලින් උත්තරයක් දෙන්න. මේක ගල් දාන්න හදනවා කියලා දැනටමත් සැලසුම් අපේ මහනුවර දිස්ත්‍රික්කයේ සභාපතිතුමාට එන්න කියලා තියෙනවා. කියලා තියෙනවා අවුරුද්දේකට කල් දානවා කියලා. ඒක පරදකින් කරන්න පුළුවන්. පරදී මේ වගේ වැඩවලට ලෑස්ති වෙන්න එපා කියලා අපි දැම්ම අනුතුරු හැඟවීමක් කරනවා. ඒ වගේම වැඩපිළිවෙල මොකද්ද? මේ සර්වපාක්ෂික පාලනේ වැඩපිළිවෙල මොකද්ද? හිටපු ජනාධිපතිතුමා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද? තාම IMF එකේ සල්ලි එනකන් කටහරක් ඉන්න වැරෙන්න එකම ඩොලරයක්වත් හම්බ වෙලා නැහැ. එකම ඩොලරයක්වත් හම්බ වෙලා නැහැ. හිටපු ජනාධිපතිතුමා හිටපු ඔබතුමාවත් මේ වගේ කතා කරන්න ආගෙන ඉන්නවද? ඉතින් එම නිසා ඒ වගේම දැන් IMF එකත් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා. ස්ටාෆ් ඇග්‍රීමෙන්ට් එකක් අස්සක් කරනවා කියනවා. මොනවද කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැද්ද? පාර්ලිමේන්තුවට එක ඉදිරිපත් කෙරුවොත් අපිට ඒකට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කරු කතා කරගෙන ඉන්නේ. අපි දන්නේ නැහැ මොනවද සාකච්ඡා කරන්න ඕනද? පත්තරවල තියෙනවා, වෙබ්සයිට් වල තියෙනවා. අනිත් එක ගරු කතා කරගෙන තිබුණේ. දැන් ආණ්ඩුව මම දන්න විදිහට මහා බැංකුවේ තියෙන 1.8 බිලියන් ඩොලර්ස් තිබ්බට ඒකෙන් 1.5ක් අර යුවාන් සල්ලි ඒවා පාවිච්චි කරන්න බෑ ලේසියෙන්. ඩොලර් මිලියන 300යි බැංකුවේ තියෙන්නේ. ඔන්ලි 300 මිලියන් ඩොලර්ස්. හරි. ඒතර අවුරුද්දට මාසයකට රට යථා තත්ත්වයට පත් කරන්න ඩොලර් මිලියන 500ක් කොට අවුරුද්දට 6000ක් කොට. 6000ක් කොට. ඒතර ණය ගෙවන්න 5 බිලියන් ඩොලර්ස් කොට අවුරුද්දකට. ඒතර අවුරුද්දට ඕන අඩුම වශයෙන් 12 බිලියන් ඩොලර්ස්. ඇමරිකානු ඩොලර් බිලියන 12 කෝඩ. කොහොමද මේක හොයන්නේ? අපි සහයෝගය දෙනවා. අපි කඩාකප්පල් කරන්නේ නැහැ ගරු කතා දාගෙන තුමනි. අපි කඩාකප්පල් කරන්නේ නැහැ. අපේ විපක්ෂ දායකතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ කමිටි සිස්ටම් එක හරහා අපි ධනාත්මක දායකත්වයක් දෙනවා. දැන් ඔබතුමා ඒ කාලේ අපි හර්ෂසිල්ල මැතිතුමා වෙනුවෙන් ඉල්ලීමක් කරනකොට අවුරුදු එකහමාරකට කලින් එතුමා මුදල් කමිටිය දාන්න කියලා එතුමා එතෙන්ට ගියා නම් අනතුරු හැඟවීමක් කරනවා රට බලගොලුත් වෙයි කියලා. එහෙමනේ? එතුමා අවුරුදු එකහමාරකට කලින් කියනවා. නමුත් අපි දැනගත්තේ අවුරුදු එකහමාරකට පස්සේ. ඔබතුමා එදා එක කෙරුවා නම් එතුමාව දාලා ආර්ථිකය ගොඩ IMF හරි යනවා කලින්. ඉතින් මට නම් පේරි විදියට කරු කතා දැකේ තුනින්ද දැන් බස් එක ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔය කුඩු ලොරියට අපි නරගින්නේ බෑ. ඇත්තම කියන්නේ බෑ. මොකද මං කිව්වා වගේ අපේ පක්ෂවල දේශපාලන අනන්‍යතාවයක් තියෙනවා කරු කතා දැක්ති පොඩි. අපි ටික කාලයකට අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කිව්වා වගේ ටික කාලයකට අපි ගොඩ වෙන්න සූදානම්. හැබැයි ඒ කාලේ අවසානයේ මැතිවරණයක් තියන්න ඕන. එහෙමනම් අපි සූදානම් සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් 2025 වෙනකන් මේක ඇදගෙන යන හදනෝනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ ගරු කතානායක තුමනි. ඒ වගේම දැන් බලන්න අපි ගරු ජනාධිපතිතුමත්ගේ යහපාලන ආණ්ඩුව ඉන්න කාලේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මතක ඇතිද? අපි මොනවද සටන් කරුවේ? මානවීකම් ආරක්ෂා කරන්න GSP සාඩේ ගන්න. අපි 2015 ඒක ගත්තා. නමුත් අද සිද්ධ වෙන්නේ හාත්පසින්ම එදා අපි යහපාලන ආණ්ඩුවේ සටන් කරපු ප්‍රතිපත්ති වලට පටහැනිය. ජාත්‍යන්තර සංවිධාන 10ක් අපේ රට හෙලා දැකලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා හවුල ඉන්ටර්නැෂනල් කමිෂන් ඔෆ් ජූරිස් විනිශ්චයකරුවන්ගේ සංගමයේ ජාත්‍යන්තර ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ලෝක බැංකුව කියලා තියෙනවා ගරු කතානායක තුමනි ලංකාවට මීටිපස්සේ සතයක්වත් දෙන්නේ නැහැ කියලා. සතයක්වත් දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඕ සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕන. තාම සැලැස්ම නැහැනේ ගරු හිතපු ජනාධිපතිතුමනි. ඔබතුමාවත් අපිට ඉල්ලලා දෙන්නකෝ. සැලැස්මක් නැහැ. මොකද අපිටත් අපි ගියා. ඉතින් ඇත්ත වශයෙන්ම එතුමා දැක්කම අපිට කඩදාසි හිතුණා. මොකද විශාල බරක් ඔබතුමාලගේ බර අරන් තියෙන එතුමා. එතුමා ඇත්ත වශයෙන්ම මේක කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ නැතුව තමයි. ඉතින් ඇත්ත වශයෙන්ම අපි ජනාධිපතිතුමාට උදව් කරන්න සූදානම්. නමුත් සැලැස්ම තියෙන්න ඕන. මම කලින් කිව්වාගේ IMF එකේ සල්ලි එනකන් අදවනතෙක් එක ඩොලරයක්වත් හම්බුනේ නැහැ. ඉතින් මේ தත්ත්වය යටතේ අපිට ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක දැන් අරගලයේ ගැන. අරගලයේ අපේ දරුවන් ගැන හැමදාම පත්තරේ පින්තූර. දැන් මේ අද 30ක පින්තූරයක් දාලා තියෙනවා මේ කට්ටිය. තරුණ ළමයි. මේව අමතක කරමු කරු ජනාධිපතිතුමා. කතා නැගෙතුමා. අලුත් ආරම්භයක් දෙමු රටට. මේ දරුව වැරදිනම් ගෝඨාභය රාජපක්ෂ යන්න ගියේ ඇයි? මේ අරගලේ දරුව වැරදිනම් ඇයි ගෝඨාභය රාජපක්ෂ දාලා ගියේ? දාලා ගියේ හරි නිසානේ. එතකොට මේ දරුවන්ට දඬුවම් කරන එක හරිද? එම නිසා ආණ්ඩුවට අලුත් ආරම්භයක් ඕන නම් අලුත් ජනාධිපතිවරයෙක් අලුත් අගමැතිවරයෙක් ඉන්නවා. මේ නඩු දාන්න නැතුව මේ සියලු දෙනාට පොදු සභාව දෙන්න. පොදු සභාවක් දෙන්න. එව්ව නෙමෙයි. මිනි මරණ එව්වට ගෙවල් ගිරි කිව්වට අපි එව්වට සභාවක් දෙන්නේ නැහැ. නමුත් කේල් ගෙඩියක් කෑවා කියලා බියර් වීදුරු අබ්බිවා කියලා ඇඳ උඩ බුද්ධි ගත්ත කියලා මොකද්ද කතරාගේ දුවනි? මොකද්ද මේ අලුත් ආරම්භයක් තියෙන රටකට මෙව හාර වැඩ කිරීමට යෑමෙන් මේ තරුණයන්ගේ හිත පැහැරෙනවට කිසිම සැකයක් නැහැ. අනිත් එක අරගල නිසා තමයි අපේ ගරු රැලි වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති උනේ. ඒක එතුමා තේරුම් ගන්න ඕන. අපේ බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රථම පාඩම තමයි කලගුණ සැලකීම. ඔබතුමා බෞද්ධයෙන්නේ පළවෙනි පාඩම අර බෝගාදියා බලාගෙන සතියක් හිටියේ මොකද? කලගුණ සැලකන්න. සෙවණ දුන්නට. ඉතින් එම නිසා මේව අමතක කරන්න ගරු කතානායකතුමනි කරු අගමැතිතුමනි. අලුත් ආරම්භයක්. If you want a fresh start, forget the past. ජේවල් ගිරි දිනක අපි අනුමතක් කරන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ අර අතුකෝරාලේ මන්ත්‍රීතුමාගේ ගුණගතරේ මම කිව්වා අතුකෝරාලේ මන්ත්‍රීතුමාටත් වන්දියක් දෙන්න ඕන. ජේවල් ගිරි දිනවට වන්දිය දෙන්න ඕන කියලා මම කිව්වා. ඔබතුමා ලාගෙ දින් නැතුව ඇති. ඒව අපි අනුමත කරන්නේ අපි ඒවට සම්බන්ධත්ද? අන්න එම නිසා අපේ රටට අද අවශ්‍ය අලුත් ආරම්භයක්. ඒ වගේම මේ අවස්ථාවේදී අපි ඉල්ලීමක් කරන අවසාන වශයෙන් කරු කතානායකතුමනි, දැන් අපිට සහයෝගය දෙන්න සැලැස්ම තියෙන්න එපා. We need the plan to support. අපිට මේ කරුවලේ අතපත ගන්න බෑනේ. මොකද්ද සැලැස්ම? අපි සැලැස්ම ඉදිරිපත් කරන්න අපේ විපක්ෂ නායකතුමා කිව්වාගේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්ක සභා හරහා විධායක සභා හරහා අපි ඒ අවශ්‍ය සහයෝගය දෙනවා. අපි කඩාකප්පල් කරන්නේ අපි ජාන්නු ගන්න හදිසියකුත් නැහැ. අපි කඩාකප්පල් කරන්නේ අපි අවශ්‍ය සහයෝගය දෙනවා. අන්න එම නිසා අලුත් ආරම්භයක් හැටියට මේ කරුණු සලකා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
කොමිසටි යෝජනා මුජිබර් රව් මන්නතයි.
ගරු කතානායකතුමනි, කිරියල්ල අපේ විපක්ෂ සංවිධායකතුමා ඉදිරිපත් කරන ඒ යෝජනාව ස්ථීර කරමින් මගේ කතාවත් මම කරගෙන යනවා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ රටේ අපි දැකපු දේ තමයි අවුරුදු දෙකමාරක කාලයක් තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනයේ හරහා ඇතිවෙච්ච කලකිරීම, වේදනාව, විරෝධය, ඒ වගේම ආර්ථික වශයෙන් ජනතාව අතර ඇතිවෙච්ච ඒ ආර්ථික අහේනිය, ඒ සියලු කරුණු කාරණා උඩ තමයි අද වගේ දවසකට පෞගිය මාසේ මේ රටේ විශාල නැගිටීමක් ආවා. ඒ නැගිටීම අරහා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් තමන්ගේ තිබෙන ජනාධිපති කමින් ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණේ. ඊළඟට මැයි 9 වෙනිදා ඒ ඇතිවෙච්ච නැගිටීමත් එක්ක අපේ හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට එදා එතුමාට ඉල්ලා අස්වුණා. එතකොට මේ නැගිටීම් ගැන අපේ රටේ දේශපාලඥයෝ හැටියට අපි එකිනෙකා එක එක විදියට දකිනවා. තමුන් වහන්සේලා ආණ්ඩු බල කරන හින්දා
ඩෙපියුටි ස්පීකර් විල් චේන්ජ් ඉට් යන. කර්මන්තෝ ආරම්භ කරා.
තමුන් වහන්සේලා ආණ්ඩු බලයේ ඉන්න හින්දා ඒ නැගිටීම ගැන තමුන් වහන්සේලා විග්‍රහයක් දෙනවා. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. මේක අපේ ආණ්ඩුවට විරුද්ධව රාජ්‍යයට විරුද්ධව ආපු කැරැල්ලක් හැටියට තමුන්නාන්සල විග්‍රහ කරනවා. විපක්ෂයේ ඉන්න අපි විග්‍රහයක් කරනවා. මේක තමුන්නාන්සලගේ ආණ්ඩුවේ තිබෙන අසාර්ථකත්වයේ උඩ මේ පෞගේ අවුරුදු දෙකහමාර තුළ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳපු නිසා ජනතාව අගාධයට පත්වෙච්ච නිසා ඒ ජනතාවගේ ඇතිවෙච්ච අහේනිය උඩ නැගිටීමක් ආවයි කියලා අපි කියනවා. කෙසේ වෙතත් ගරු කථානායකතුමනි මේ රටේ එක පණිවිඩයක් තියෙනවා. අපි දක්වා අපේ ජනාධිපතිතුමාගේ ඒ රාජාසන කථානෙදී එතුමා එක දෙයක් කතා කරන්න එතුමාට අමතක වුණා. ඒක තමයි දූෂණය. එතුමාගේ කතාවේ කොතනකවත් දූෂණය නවත්තනවා. එහෙම නැත්නම් පෞගිය කාලේ සිද්ධ වෙච්ච මහා වංචා දූෂණ ගැන එතුමා හොයා බලනවා. ඒක ගැන ක්‍රියා කරනවායි කියලා ඒ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී ඒක කියන්න එතුමාට අමතක වුණා. සමහර විට ඒක කියන්න අමතක වෙන්න ඇත්තෙත් එතුමා තමුන්නාන්සලගේ ඡන්ද බලයෙන් ජනාධිපති පුටුවට ආව හින්දා ඒක කියන්න එතුමාට බැරි වෙන හේතුවක් ඇති. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි මම කියාගෙන ආවේ විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාවගේ නැගිටීම. මම දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සභාවේ ඉන්නවා. එතුමා 88 89 ඒ කැරැල්ල වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒ කැරැල්ල එදා මර්ධනය කරනකොට ඔබතුමා එදා ජිනීවා වලට ගියා එදා ඒ කැරැල්ල මර්ධනය කරන්න එපායි කියලා. එහෙම ඉතිහාසයක් ඔබතුමාට කියනවා. ඔබතුමා එහෙම ඉතිහාසයක් තියාගෙන අද මේ නැගිටිච්ච ජනතාවගේ මේ නැගිටීම මර්ධනය කරන එක ඔබතුමාට පිළිගන්න බෑ. එහෙම සාධාරණයි කියලා. අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ නැහැ. අර ගෙවල් ගිනි තියපු ඒවා මන්ත්‍රීවරේ ඝාතනය කරපු දේවල් ඒ කිසිදු ප්‍රචණ්ඩත්වයක් අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒ ප්‍රචණ්ඩත්වයට අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕනේ කියන අදහසේ අපි ඉන්නවා. නමුත් ජනතාවගේ නැගිටීමක් ආවා. ඒ නැගිටිච්ච සියලු දෙනාම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වුණේ නැහැ. ඒ නැගිටීමට භාජනය වෙච්ච සියලු දෙනාම ප්‍රචණ්ඩත්වයට ආවේ නැහැ. සුළු පිරිසක් ප්‍රචණ්ඩත්වයත් එක්ක වැඩ කළා. එහෙමනම් දේශපාලන නායකයින් හැටියට ඒ ප්‍රචණ්ඩත්වය අපිට ඒ නැගිටීම තේරුම් ගන්න බැරි නම් ඒ නැගිටීම කිව ගන්න බැරි නම් ගරු කථානායකතුමනි මම හිතනවා දේශපාලනඥයන් හැටියට මේ සභාවේ ඉන්න අපි සියලු දෙනාම අසමත් කියලා මතක තියාගන්න. ඒක අපිට කිව ගන්න බැරි නම් සමාජයේ තියෙන ලොකු වෛරයක් දේශපාලනඥයන් ගැන. මේ 225 මෙපා කියන කට්ටියක් ඉන්නවා. සමාරෝධව කියනවා 225 නෙමෙයි දෙපැත්තෙම හොඳ මිනිස්සු ඉන්නවායි කියන පිරිසකුත් ඉන්නවා. අපිත් ඒක පිළිගන්නවා. 225 එක වගේ නෑ. නමුත් අපි කියන්න ඕන දේවල් තියෙනවා. ඇයි වෛරය ඇති වුනේ? ඇයි ජනතාව දේශපාලනඥයන් දිහා වෛරයෙන් බලන්න, ක්‍රෝධයෙන් බලන්න, අපිව වපරැසින් බලන්න පුරුදුනේ ඇයි? ගරු සභාපති කථානායකතුමනි මම මතක් කරනවා එක දෙයක්. අපේ 2015-19 ආණ්ඩුව තියෙන කාලේ අද දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා වාඩි වෙලා ඉන්න ওই පුටුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අගමැති වෙලා හිටියට එදා දින 52න් පස්සේ ආණ්ඩුව හදන වෙලාවේ කෑ ගහලා කිව්වා කවුද හොරා කියලා. අපි ඔක්කොම කිව්වා මහින්ද හොරා කියලා. ඔය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔය සභානායක පුටුවේ ඉඳගෙන අගමැති ඒ දැන් ජනාධිපතිතුමාට දික් කරලා කිව්වා මහ බැංකුව හොරා කාව කියලා කිව්වා. එතකොට දැන් එතුමා ජනාධිපති වෙලා ඉන්නවා. ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා ඡන්දේ දීලා එතුමාව ජනාධිපති කරා. අපි ජනතාවට එක වෙලාවක් කිව්වා ওই ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ තමයි හොරා කියලා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔබතුමාලාගේ පැත්තේ ඉඳන් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරා කියලා. ඒත් අපි දැන් මේ කාවද අඳන්නේ? දැන් අපිට කියන්න පුළුවන්ද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න පුළුවන්ද මහින්ද හොරා නෙමෙයි දිනේෂ් ගුණවර්ධන මහත්තයට කියන්න පුළුවන්ද අපේ ජනාධිපතිතුමා මහ බැංකුවේ කැඩුවේ නැහැ කියලා? එතකොට ජනතාව මොකද්ද මේ බලාගෙන ඉන්නේ? හරි, එතකොට මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා දේශපාලඥයන් ගැන. දේශපාලඥයන් තමන්ගේ වාසියට හැරෙනකොට, තමන්ගේ පැත්ත මාරු කරනකොට එක එක විදිහේ කතා කරන ගැටලුවක් එළියේ තියෙනවා. අන්න ඒ විරෝධය තියෙනවා දේශපාලඥයන් ගැන. ඒක අපි පිළිගන්න ඕනේ. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්නවා. එහෙම දේශපාලන සංස්කෘතියක් මේ රටේ තියෙනවා. අන්න ඒ සංස්කෘතියටත් විරුද්ධව තමයි අර අරගලය කරන තරුණයන්ගේ නැගිටීමට ආවේ. අද අපේ නව ජනාධිපතිතුමා කියලා තියෙනවා සිස්ටම් චේන්ජ් එකක් කරනවායි කියලා. මේක තමයි සිස්ටම් චේන්ජ් එක ඉල්ලන්නේ. මේ දේශපාලන සංස්කෘතිය අපි ඉස්සරහට ගෙනියනවාද? මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවාද? ඒක තමයි අද මේ රටේ ජනතාවගේ හිතන්න එපා පෙට්‍රල් පෝලිම ඩීසල් පෝලිම එහෙම නැත්නම් භූමි තෙල් පෝලිම හින්දා විතරක් නෙමෙයි මිනිස්සු පාරට ආවේ අවුරුදු ගණනාවක් දැක්කා මේ දේශපාලකයන් මේ රටේ ජනතාවගේ දේපොළ හොරා කන එක වංචනය කරන හොරා කන එක දේශපාලකයන් අසීමිත ලෙස ධනය සූරගෙන වැජබන එක එළියේ ඉන්න ජනතාව දැක්කා අන්න ඒ දැකීමත් එක්ක තමයි ජනතාවගේ නැගිටීම ආවේ මේක දේශපාලඥයන් හැටියට අපිට කියව ගන්න බැරි නම් ගරු කතානායකතුමනි අපි ඉතිහාසයේ කුණුබක්කියට විසි වෙනවයි කියනක මතක තියාගන්න ඒක අපි කියව ගන්න ඕනේ අපි ඒක තේරුම් ගන්න ඕනේ ජනතාවද මහ පොළවේ ඉඳගෙන කියන දේ ගැන ඒකයි මම කිව්වේ අද අලුත් ජනාධිපතිතුමාගේ රාජාසන කතාව තුළදී එතුමා කතා කරපු හොඟක් දේවල් අපි පිළිගන්නවා 2015 19 ඒ ක්‍රියාත්මක කරන්න දේවල් එතුමා කතා කළා නමුත් දූෂණය නැවැත්වීම හා පෞගිය කාලයේ වෙච්ච දූෂණය ගැන ඒවා ගැන හොයන එක ගැන එතුමා කතා කළේ නැහැ ඒ වගේම තමයි ගරු සභ කතානායකතුමනි අද වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපි එදා දැක්කේ නැහැ ීමේ ආවා පෞගේ මාසේ මේ ජනාධිපති මන්දිරයට ඇතුල් වුණා නමුත් අපිට පේනවා ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් අද මිනිස්සුන්ව තෝරගෙන අත්අඩංගුවට ගන්න තත්ත්වයක් අදපත් වෙලා තියෙනවා තෝරාගත්ත පිරිසක් පමණක් අද අත්අඩංගුවට ගන්නවා අද පොලිසිය පින්තූර දාලා තියෙනවා එක පැත්තකින් අලුත් ජනාධිපතිතුමා කියනවා අපි අතීතයේ අමතක කරමු කියලා කියනවා අතීතේ එපා කියලා කියනවා එහෙම කියන ගමන් අනිත් පැත්තෙන් මේ ගෝල්ෆේ සරගලේ හිටපු තරුණයන්ව හඹා යන කල්ලි කණ්ඩායම් අද බිහි වෙලා තියෙනවා ඒකේ පුස්තකාලයේ කරපු තරුණ අර තරුණ සහෝදරයෙක් වෙන සසිඳු තරුණයව මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා එයා තමයි ගෝඨාගම පුස්තකාලේ හිටපු පුස්තකාලාධිපති අදේ තරුණාව අත්අඩංගුවට අරගෙන තියෙනවා මෙහෙම දඩයම් කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දඩයම් කරලා මේ රටේ සංහිඳියාව තරුණයන්ගේ හැඟීම් ටික තරුණයෝ කියන දේවල් වලට ඇහුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමුන්නාන්සලාගේ ආණ්ඩුව හදනවද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා ඒ වගේම තමයි ගරු කතානායකතුමනි අද වෙනකොට දැන් ආණ්ඩුව පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා 134ක් ආණ්ඩුවට තියෙනවා ජනාධිපතිතුමාව පත් කරන්න 134ක් ඡන්දය දුන්නා. දැන් තමුන්නාන්සලා යෝජනා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. 134 තියෙනවා නම් ආණ්ඩුව කරන්න පුළුවන්. මොකටද සර්වපාක්ෂික ආණ්ඩුව? සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න ඕන වෙලා තියෙන්නේ. අද IMF එක, World Bank එක, ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා මේ පාර්ලිමේන්තුවේ ජනමතයේ විකෘති වෙලා තියෙන්නේ කියන එක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලා අසීමේ ඉඳන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලා අසීම දක්වා ඒ ක්‍රියාදාමය තුළ අද මේ පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වෙච්ච තත්ත්වයක් තියෙනවා ඒක අදට ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තේරුම් අරගෙන තියෙනවා මේක ඉස්සරහට ගෙන යන්න ඕනේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න ඕනේ නැතුව මේකට යන්න බෑ මේක එකතන පල් වෙනවා අපි දැක්කා පව් ගිය අවුරුදු දෙකම ආරත් එකතන පල් වුණා. එහෙමනම් ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න නම් සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න ඕනේ. එයියේ මේ ආණ්ඩුවට පොදු වැඩපිළිවෙලක් එනං ගෙහෙන්න ඕනේ. අපි සියලු දෙනාම එකඟ වෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේම නිශ්චිත කාල සීමාවකට පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දෙකට ගිහිල්ලා නැවත ජනතාවට අවස්ථාව ලබා දෙන මැතිවරණයක් වැඩපිළිවෙලක් එක්ක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සර්වපාක්ෂික ආණ්ඩු හදන්න බෑ කතානායකතුමනි. එහෙම නැතුව හදන හැම ආණ්ඩුවක්ම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය අරගෙන යන ආණ්ඩු බවට පත් වෙනවා. ඒ හින්දා තමයි අපි විපක්ෂයේ ඉඳගෙන කියනවා. අද අපේ විපක්ෂ නායකතුමාත් කියනවා අපි ලෑස්ති පාර්ලිමේන්තුවේ හදන ආංශික කාරක සභාවල් හරහා ඒකේ තිබෙන විධායක බලතලත් එක්ක ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න අපි ලෑස්ති කියලා අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් ආණ්ඩුව අවංක වෙන්න ඕනේ. ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවල අත්තරලා මේ රටේ ජනතාවගේ ඕමනාව වෙනුවෙන් මේ රටේ මහ පොළොවේ ජනතාවගේ හැඟීම් ඒ ඔවුන්ගේ අභිලාෂයන් තේරුම් අරගෙන ආණ්ඩුව ඒ දෙසට ගමන් කරන්න ඕනේ. එහෙම නැතුව මර්ධනය දාලා පොලිසිය දාලා කල්ලි කණ්ඩායම් දාලා මේ රටේ තරුණයන් මර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට වෙච්ච දේම තමයි මේ ආණ්ඩුවට වෙන එක කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බවන්සිත ගරු මන්තුමා, ඊළඟට ගරු සභානායක ගරු සුසිරි ප්‍රේමදාන්ත මහත්මයා.
ගරු මිනිත්තු 15 කාලයක් තුමනි අපි අද කල්තැබීමේ විවාදයක් හැටියට ආරම්භ කළා තිබෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේදී මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි පරිච්ඡේදයේ 71 වගන්තිය අරදී තමයි පාර්ලිමේන්තුවේ වාර අවසන් කළේ. ඊට පස්සේ 73 යටතේ මීළඟ වාරයේ පටන් ගැනීම අද දිනේ පස්වරු එක බවට සඳහන් කරමින් තමයි අද මේ විවාදය අපි ආරම්භ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අපේ නිදහසෙන් පස්සේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල මුලින්ම මේක සඳහන් කළේ රාජාසන කතාව විදිහට. තිබුණු ව්‍යවස්ථාවේ හැටියට 78 පෙර දැනුත් තියෙනවා 49.3 වගන්තියේ. රාජාසන කතාව විවාද කළා. පරාජයටපත් වුණොත් පාර්ලිමේන්තුව විසුරහැරපු අවස්ථාවක් තියෙනවා. මම ඒක දැන් කියන්නම්. මුලින්ම ප්‍රථම රැස්වීම තියලා තින්නේ 1947 ඔක්තෝබර් 14 වෙනිදා. ප්‍රථම පාර්ලිමේන්තුව. එතෙන්ද රාජාසන කතාව කළා සර් හෙන්රි මොන්ක් මේසන් මුව ආණ්ඩුකාරතුම. විවාදයක් කළ ඡන්දය පවත්වලා තිනවා. එකේ දා ආණ්ඩුව ජයග්‍රහණය කළා. ආපහුව දෙවන එලිසබෙත් මහරජින පාර්ලිමේන්තුවේ උත්සවශ්‍රීයෙන් විවෘත කළා. රාජාසන කතාවක් කළා තිනවා 1954 අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඒ දෙවන පාර්ලිමේන්තුව. ඒක විවාදයට පාජනය කළා නෑ එදා. හතරවෙනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව සර් ලියු ගුණතිලක ආණ්ඩුකාරතුමා විසින් අග්‍රාණ්ඩුකාරතුමා විසින් සිදු කරනු ලැබුවා. ඒක විවාදය කළ හැම පස්සේ එදා ආණ්ඩුව පරාජයට පත් වුණා. 60 මාර්තු මැතිවරණයෙන් පස්සේ. ඒ නිසා නැවත මැතිවරණයක් 60 ජූලයි මාසේ තියන්න සිද්ධ වුණා. හැබැයි 1977 පස්සේ ස්තුති යෝජනා පළ කළා තිනෝ දැන් කල්තැබීමේ යෝජනාවක් හැටියට තමයි සම්ප්‍රදායික වෙවිලා තින්නේ. ඒ නිසා කල්තැබීමේ විවාදයක් නිසා ඡන්ද විමසීමක් සිදු වෙලා නැහැ. දැන් මම මේ කෙටි ඉතිහාසයේ සඳහන් කළේ මේ රාජාසන කතාව කියලා කියන්නේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ප්‍රතිපත්තිමය ප්‍රකාශය. දැන් එතකොට මේ ගරු ජනාධිපතිතුමා විසින් අගෝස්තු මාසේ 3 වෙනිදා කරන ලද මේ ප්‍රකාශය භාෂා තුනෙන්ම මුද්‍රණය කළා තිනවා. මේ කරුණු කීපයක් මම ගෙනහැර දක්වන්න ලෑස්ති. මේ මුළු කතාවම කියවුවාම වෙන් වෙන් කරන ලද කරුණු 50කට ආසන සංඛ්‍යාවක් වෙන් කරන්න පුළුවන්. එතුමා ජනාධිපති ධුරයට පත්වීම, ඒක සිදු වුණේ ව්‍යවස්ථාවේ 41A, ඒ වගේම 81 අංක 2 දරන ජනාධිපතිවරණ විශේෂ උද්දාන පනතේ ප්‍රතිපාදනත් එක්ක තමයි මේ සභාවේ සිද්ධ වුණේ. මීට සමාන අවස්ථාවක් 1993 ආවා. මේයි පළවෙනිදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් අභා ප්‍රාප්තුණයන් පස්සේ. නමුත් එදා විපක්ෂයේ ඒකට අපි විපක්ෂයේ දා සඳහන් කළා තිබුණා එදා හිටපු නෑ අවශ්‍ය නෑ ඡන්දයක් ගන්න විජයතුංග මැතිතුමා ඒ විදිහට ජනාධිපති ධුරයට පත් වුණා. එතකොට අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල. මේ රටේ මිලියන 22ක් වන ජනතාව එකතැනක රැස්වලා තීන්දුවක් ගන්න බැරි නිසා මහජන නියෝජිතෝ 225ක් පාර්ලිමේන්තුවට පත් කළේ වෙනවා. ඒ පත් කළේ වෙන නියම් නිශ්චිත කාල සීමාවක් සඳහා. කලින් තිබුණ අවුරුදු 6ක්, ඒක අවුරුදු 5ක් වෙලා තිනෝ. ජනාධිපතිවරණයත් අවුරුදු 6ක් තිබුණා, ඒක දැන් 5ක් වෙලා තිනෝ. දැන් මම දැක්කා අපේ යෝජනා ස්ථිර කරමින් මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා විකෘති ජනමතයක් කිව්වා. දැන් මේක කවුද තීන්දුව කරන්නේ? ජනමතයේ විකෘති වීම තීන්දුව කරන්නේ කවුද? එමනම උදාහරණ දෙකක් අහන්න. 1970 ආණ්ඩුව 3/2 ඡන්දයෙන් බලයට ආවා. නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. එහෙම තියෙනකොට 70 මැයි 27 වෙනිදා බලයට ආපු සමගි පෙරමුණ ආණ්ඩුව 3/2 තියෙනකොට එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විපක්ෂ හැටියට 8ට බැස්සා. එදා විපක්ෂ නායකුනේ අමරිතලිංගම් මැතිතුමා. එදා අපේ දමිළ දේශපාලන පක්ෂ වලින් මගේ මතක 16ක් එදා පත් වුණා. 14ක් එහෙම තමයි එදා සිද්ධ වුණේ. දැන් එතකොට 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා මේ රටේ කැරැල්ලක් ඇති වුණා. නෙළුම් දිනේ පොලිස් ස්ථානයට ගැහැව්වා. වැල්ලවායට ගැහුවා. පොලිස් ස්ථාන ගණනාවකට පහර දුන්නා. ව්‍යවස්ථාවෙන් පිට රටේ පාලන බලය අල්ලා ගැනීම සඳහා ඒ අය විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව එදා හැම කටයුතු කළා. හැබැයි අවසාන වශයෙන් විශාල පිරිසක් ඝාතනයට ලක් වෙලා 12,000කට වැඩි පිරිසක් අද වෙයි තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි කැලණි විශ්වවිද්‍යාලය කියන දෙකම එදා විද්‍යෝදය සහ විද්‍යාලංකාර පුනරුත්ථාපන කඳවුරු බවට පත් කළා. 12,000ක් පුනරුත්ථාපනය කළා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ එදත් නියෝජනය වුණා අදත් නියෝජනය වෙනවා පුනරුත්ථාපනය වෙච්ච සමහර තරුණ පිරිස්. එදා එහෙම තමයි සිනමා බණ්ඩාරනායක මැතිණිය කළේ. එදා දැන් කවුරු හරි කිව්වද 71 කැරැල්ල අවසන් පස්සේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘතියක් කියලා? අපේ වාස්තු වෙන අනක් කර මැතිමුණා එතුමත් යම් ආකාරයක විඳිත් එකේ වෙලාව. කවුරුත් කිව්වේ නැහැ 71 කැරැල්ල තිබ්බහන් පස්සේ ඒක අවසන් වුණෙන් පස්සේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ කියලා. මේ රටේ ජනතාව ඡන්ද දෙන්නේ නිශ්චිත කාල සීමාවකට. ඒ කාල සීමාව මැද යම් සිද්ධීන් වෙන්න පුළුවන්. හරි, දෙවන උදාහරණේ ගමු. 88-89 88 ජනාධිපතිවරණය තිබ්බා. භීෂණ මැතිවරණය. පොළොන්නර මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දබල 42 මැතිවරණය අවලංගු කළා. මැතිණිය පරාජය වුණා. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණා. එහෙම තමයි මැතිවරණ තිබ්බේ. පළවෙනි පස්සෙනාව මරණයි කෝප. පොලිං බූත් එකට ගියාම මැරුවා. ඡන්ද නිලධාරීන් මැරුවා. මේ දැන් කතා කරනවා මර්ධනය ගැන. මෙන්න මර්ධනය ගැන කතා කරනවා. ඇයි ඒව ගැන කතා නොකරන්නේ? 88-89 කිව්වේ භීෂණ යුගය කියලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා මට දුන්නේ දෙකොණ පත් වෙන විලක්කුවක් කියලා. එහෙන් උතුරු නැගෙනහිර LTT, මෙහෙන් දකුණේ අනිත් භීෂණේ දෙපැත්තෙම. රාජ්‍ය භීෂණේ අනිත් භීෂණේ නාඳුනු තුවක්කු කරු. මේ දෙකල එකිනෙක පැටලුණා. 60,000ක් ඝාතනය වුණා. අති බහුතරයක් තරුණයෝ. දේශපාලඥයෝ. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව ඝාතනය කළානේ. හරිද? රංජන විජයරත්න මැතිතුමා ඝාතනය කළානේ. ආරක්ෂක ඇමති. මෙහෙම තමයි එදා සිද්ධ වුණේ. දැන් කවුරු හරි කිව්වද ඊට පස්සේ ආණ්ඩුව ගෙනියනකොට දැන් ආණ්ඩුවට ජනමතයක් නැහැ. ආණ්ඩුවට ජනමතයක් නැහැ කියලා කිව්වද? නැහැ. ඒ ආණ්ඩුව එහෙමම ගියා. ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වුණාන් පස්සේ තමයි විජේතුංග මැතිතුමා ජනාධිපති වුණේ. ඊට පස්සේ මහමැතිවරණයක් තියලා තමයි චන්ද්‍රිකා මැතිණිය 94 පාර්ලිමේන්තුවට ආවේ. ඊට පස්සේ ජනාධිපතිවරණය තිබ්බා. නිශ්චිත කාල සීමාව අවසන් වෙනකොට තමයි පාර්ලිමේන්තුව මැතිවරණය තිබ්බේ. ඒක නිසා මෙවැනි සංසිද්ධීන් මේ රටේ දේශපාලන ඉතිහාසය තුල වෙලා තියෙනවා. 71 3 88 89 90 3. දැන් අද කතා කරනවා මර්ධනය ගැන. මං අහනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පහුගිය 9 වෙනිදා ධූරයෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කරන තෙක් කොයින් පස්සේ හෝ රජයේ ක්‍රියාකාරකමක් නිසා කවුරුන් හෝ කෙනෙක් ඝාතනය වුණාද? කවුරුන් හෝ කෙනෙක් ඝාතනය වුණා. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා බාරගත්තා. අරගල තිබ්බා. උද්ඝෝෂණ තිබ්බා. පොලිසිය අස්තමෙන්තුවනෝ 95,000 කොළඹ සහ අවට රැස් වුණා. කිසි කෙනෙක් ඝාතනය වුණේ නැහැ. ඒක උණ්ඩයක් පාවිච්චි වුණේ නැහැ. ඒක විවිධ හේතුන් තියෙන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් කවුරු ඝාතනය වුණේ නැහැ. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි තරුණ පිරිස් 1990 නෙවෙයි 85 පස්සේ ඉපදිච්ච කිසි කෙනෙක් දන්නේ නැහැ 88-89-90 මොකද්ද උනේ කියලා. අපිට මේ අත්දැකීම් තියෙනවා පෞද්ගලිකව. මම මීට කලිනුත් කියලා තියෙනවා. පාර්ලිමේන්තුවලත් බෝම්බ ගැහුවා. ඒ නඩුවෙත් අපි වෙණී හිටියා. 88-89-90 භීෂණ යුගෙත් අපි වෙණී හිටියා. නීතිඥ 11 දෙනෙක් රට හැරලා ගියා. ප්‍රින්ස් ගුණසේකර, මහනුවර පරාක්‍රම රණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයේ ඒ සභාපති, තව නීතිඥ මැරුවා, චරිත ලංකාපුර, කාංචන අබේපාල මැරුවා. එතකොට නීතිඥ සංගමයට මොනක්වත් කියන්න වෙලාවක් තිබුණේ නැහැ.
කීර්ති අබේවික්‍රම මන්ත්‍රීතුමා
කී ඒ මේ ප්‍රශ්නේ. ඒ නිසා දැන් මේ මර්ධනය ගැන, මර්ධනයක් නෙවෙයි රටේ නීතිය ස්ථාපනය කළ යුතුයි. එදා පාර්ලිමේන්තුව වටකල්ලා පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් දැන් මොකද්ද කියන්න දෙන්නේ? කියන්න කිසි දෙයක් නැහැ. ඒක නිසා මේ තත්ත්වය රටේ තිබෙන නීති අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නීති අනුව තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම කියන්න කැමති අපේ කිරියල් මැතිතුමා රිවර්ස් කරන්න කරපු කතාවක් කිව්වා. ඒ තත්ත්වය වෙනස්. 2019 නොවැම්බර් මාසයේ තුච්ච ජනාධිපතිවරණය පැවැත්වුණාට වඩා තත්ත්වය මේ වෙනකොට වෙනස්. ඒ වෙනස අපි හඳුනා ගන්න ඕනේ. ඒ වෙනසට ප්‍රතිචාරය දක්වන්න ඕනේ. ඒ ප්‍රතිචාරය දැක්වීම තමයි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් කිව්වේ. මම තරුණ කරුණ කීපයක් කියලාමයි කතාව අවසන් කරනවා. එතුමා සඳහන් කළා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය. එතුමා ඇමතුවා රටේ සමස්ත ජනතාවට ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තුළ ඒක තරුණ අලගල කරුවන්ගේ එක හඬ නැගීමක්. වර්ග අනුව, ආගම් අනුව, කුලය අනුව වෙනස් කරන්න එපා. ඒක අපේ ව්‍යවස්ථාවෙත් තියෙන. ඊළඟට බුද්ධාගමට මුල් තැන දෙනවා ව්‍යවස්ථාවේ නමේ තියෙන එක 72 ඉඳලා ආවේ. 72 ව්‍යවස්ථාව ආපු එක තමයි 78 එහෙමම ඒ ව්‍යවස්ථාවට ගෙනාවේ. හැබැයි අනිත් සෑම ආගමකමයි තියෙන ආරක්ෂා කර. ඒකත් කිව්වා. ඊළඟට අපි ගමු මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදය 14 1 15 1 මහජන ආරක්ෂක පන්ත ක්‍රියාත්මක යම් සීමාවන් වෙනවා. ඒ සීමාව තමයි ඔය අද සිදු වෙලා තිබෙන්නේ. හැබැයි ඉන් අදහස් වෙන්නේ නැහැ නීත්‍යානුකූලව කෙනෙකුට භාෂණය දෙන්න බෑයි කියලා, රැස් වෙන්න බෑයි කියලා. ඉතින් අදත් රැස් වෙන සාමකාමී අරගලයක් කරමු. ඊළඟට ආණ්ඩු ව්‍යවස්ථාවේ දැන් අද සභාගත කළ පළවෙනි වර කියවීමට 22 ව්‍යවස්ථා සංශෝධන එදා සම්මත කරපු හෙටනේ, හෙට කියලා. ආ, අද බජට් එක හෙට ගේනවා ඒක 10 වෙනි. එතකොට 19 ව්‍යවස්ථා සංශෝධන නැවත කියනවා. ඉතින් ඒක රිවර්ස් කිරීමක් නෙවෙයි, තත්ත්වය අනුව ඒක ගලපා ගැනීම. ඊළඟ කාරණේ තමයි නීති ආධිපත්‍ය නගා සිටවන්න ඕනේ. දැන් ආංශික අධීක්ෂණ කාර්ක සභා ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වෙනවා, මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙනවා. ඒක සත්‍ය වශයෙන්ම සිදු කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ දුන්නේ ඊයේ කැබිනට් පත්තිකාවක් ඒකට ඉදිරිපත් කළා. නෝට් ටු ද කැබිනට් සාවර නියෝග 111 යටතේ 17ක් හදන්න යෝජිතයි ආංශික අධීක්ෂක කාර්ක සභා. ඒ නිසා මේ සර්වපාක්ෂික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මේ මුල ඉඳලම මේකට ආපු ඒ හඬ නිසා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා, සමාජයේ සිවිල් සංවිධාන, තරුණේ, දේශපාලන පක්ෂ, මේ සියල්ලම ඉල්ලා සිටින. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා පසුගිය දින කීපය තුලදීම විවිධ දේශපාලන පක්ෂ අඬගහලා එයත් එක්ක සාකච්ඡා කළා. එතන මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම දැක්කා කිරියල් මැතිතුමා කිව්වා මේ අර බස් එකට නගින කතාව මගියා. හැබැයි එකක් තියෙන්නේ, බස් කොච්චර ආවත් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න මගියා Taman කැමති නම් බස් එකට නගින. නැත්තම් බස් එක මිස් කරන්න. ඉතින් බස් එක මිස් කර කර ඉන්නත් පුළුවන් සමහරුන්ට. ඕනනම් බස් එක නැගලා ගමනාන්තර යන්නත් පුළුවන්. එම නේද වෛරන්තුවා. ඒක තමයි තීන්දුව කරන්න ඕනේ. හැබැයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ රට යථා තත්ත්වයට නැවතපත් කරන්න. යථා තත්ත්වයටපත් කළාම පස්සේ අපිට මැතිවරණ වලට ගිහිල්ලා ජනතාවගේ මතය අනුව ආණ්ඩු කරන්න පුළුවන්. ඒ නිසා මම මෙහිදී සඳහන් කරනවා විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කරුණු ගණනාවක් තියෙනවා. අපේ කතික දෙපැත්තම රාශියක් ඉන්නවා. ඒ සියලු දෙනාටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම කෙටියෙන් සඳහන් කළේ අවම වශයෙන් අවම වැඩපිළිවෙලක් සඳහා ඒක ඉදිරිපත් වෙනවා. ඒකට එකඟ වෙන්න පුළුවන් අයට එකඟ වෙන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරනවා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට මේ රටේ අතිබහුතර ජනතාවගේ මතය වන සියලු දෙනාම එක්කලා අද රටේ මේ ආර්ථික තත්ත්වෙන් ඉහළට ගෙනීම, නීති ආධිපත්‍ය පිහිටුවීම, 22 ව්‍යවස්ථා සංශෝධනය, ඉන්පස්සේ එන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ආංශික අධීක්ෂණ කාර්ක සභාව වලට සම්බන්ධ වීම, ප්‍රතිපත්තිමේ තීන්දුව ගැනීම, මේ ආදී වශයෙන් විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තු තුල ඉටු කරමින් මේ 225 දෙනා ඒ කාර්යභාරය ඉටු කරන බව රටේ ජනතාවට ප්‍රදර්ශනය කරන්න තියෙන හොඳම අවස්ථාවක් හැටියට මේ සර්වපාක්ෂික ලෙස ප්‍රතිපත්තිමේ වශයෙන් සහ ක්‍රියාකාරී ලෙස දක්වන්නා වූ සහයෝගය ලබා දෙන්නයි කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම සිතේ කරු සභානායකතුමනි, ගරු එස් ශ්‍රීධරන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த பாராளுமன்றத்தினுடைய வாழ்நாள் காலத்தில் ஒரு வித்தியாசமான இரண்டாவது சம்பவம் நடைபெற்றிருந்தது. ஒன்று, இலங்கையினுடைய ஜனாதிபதி இந்த நாட்டை விட்டு சென்ற பொழுது புதிய ஒரு ஜனாதிபதியை தெரிவு செய்வதற்காக இந்த பாராளுமன்றத்திலே ஒரு சந்தர்ப்பம் ஏற்பட்டது. பாராளுமன்ற உறுப்பினர்களுக்கு இடையில் நடைபெற்ற தேர்வு முறையிலே புதிய ஜனாதிபதி கடந்த 20ஆம் தேதி இந்த நாட்டுக்கு தெரிவு செய்யப்பட்டார். 3ஆம் தேதி அவர் இந்த நாட்டு மக்களுக்கான தன்னுடைய கொள்கை விளக்க உரையை, அக்கிராசன உரையை ஆற்றியிருந்தார். கிட்டத்தட்ட 99 பந்திகளை கொண்ட அவருடைய அக்கிராசன உரையிலே 86வது பந்தி இந்த விடயத்தை சொல்லுகின்றது. இங்கு பல வருட காலமாக தமிழ் மக்கள் முகங்கொடுக்கும் பிரச்சனைகளுக்கு அரசியல் தீர்வினை பெற்றுக் கொடுக்க வேண்டியமை அத்தியாவசியமான காரணி ஒன்றாகும். யுத்தத்தின் மூலம் பாதிக்கப்பட்ட அவர்கள் சமூக மற்றும் பொருளாதார பிரச்சனைகள் பலவற்றினால் பாதிக்கப்பட்டுள்ளனர். தீர்க்க வேண்டிய காணி பிரச்சனைகள் பல உள்ளன. வடக்கின் அபிவிருத்தி செயற்பாடுகள் தொடர்பாக நாம் புதிதாக சிந்திக்க வேண்டியுள்ளது. வெளிநாடுகளில் வாழுகின்ற இலங்கை தமிழ் மக்களுடன் நெருங்கி செயல்பட்டு இலங்கையினை மீள கட்டி எழுப்பும் வேலை திட்டத்துக்கு அவர்களது ஒத்துழைப்பினை பெற்றுக் கொள்வதற்கு நாம் எதிர்பார்க்கிறோம் என்று தன்னுடைய 86வது பந்தியிலே நாட்டினுடைய ஜனாதிபதி தன்னுடைய உரையிலே சொல்லியிருக்கிறார். ஆனால் இந்த நாட்டிலே வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்கள், அரசியல் கைதிகள், இவர்கள் தொடர்பான 1000 பிரச்சனைகள் எங்களுக்கு முன்னாலே பொறியோடி போயிருக்கிறது. அன்றைய தினம் கடந்த 3ஆம் தேதி மாலை 4 மணிக்கு ஜனாதிபதி செயலகத்திலே அவரோடு நடந்த தமிழ் தேசிய கூட்டமைப்பினுடைய சந்திப்பிலே ஜனாதிபதிக்கு நாங்கள் இந்த விடயங்களை மிக முக்கியமாக சொல்லியிருந்தோம். ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே 70-80 வருஷங்களுக்கு மேலாக பொறியோடி போயிருக்கின்ற தமிழ் மக்களுடைய இந்த பிரச்சனைகள் தொடர்பிலே கடந்த 2 ஆண்டுகளுக்கு மேலாக இருந்த ஜனாதிபதி ஒரு வார்த்தைகளை கூட பேசவில்லை. இந்த ஜனாதிபதி தடவுவது போல ஒரு சில வார்த்தைகளை சொல்லியிருக்கிறார். ஆனால் அவர் நேர்மையான கண்ணியமான அரசியல்வாதியாக தன்னை அடையாளப்படுத்த விரும்பினால், சிங்கள மக்களுடைய ஒரு நல்ல தலைவனாக தன்னை அடையாளப்படுத்த விரும்பினால், இந்த நாட்டிலே தன்னுடைய இயலுமைக்கேற்ற வகையில் மொழி ரீதியாக, நில ரீதியாக, பண்பாட்டு அடையாள ரீதியாக, வரலாற்று பொக்கிஷங்களை கொண்ட தமிழினம், ஒரு தமிழ் தேசிய இனத்தினுடைய உரிமையை, அவர்களுடைய நீண்டகால இனப்பிரச்சனைக்கு ஒரு தீர்வை காண ஜனாதிபதி முன்வந்தால் அவர் இந்த நாட்டினுடைய சிறந்த ஜனாதிபதியாக இருப்பார் என்று நான் கருதுகிறேன். அவருக்காக பக்கத்திலே இருக்கின்ற அவருடைய பிரதமர், எங்களுடைய அன்புக்குரிய ஒரு இடதுசாரி கொள்கையிலே வளர்ந்த மாண்புமிகு தினேஷ் குணவர்தன அவர்கள் கூட இன்று பிரதம மந்திரியாக இருக்கிறார். இவர்களுக்கு கூட நீண்டகால பரிச்சயம் உண்டு. இந்த நாட்டிலே நடைபெற்ற இன வன்முறைகள், தமிழர்கள் மீது நடந்த கொடுமைகள், ஆகவே தமிழர்களுக்கு ஒரு அரசியல் தீர்வு என்ற விடயத்திலே நீங்கள் மிக தெளிவான எண்ணங்களோடும் தெளிவான பார்வைகளோடும் விரைவாக செயல்பட்டால் இந்த நாட்டினுடைய பொருளாதாரம் மிக வேகமாக வளரக்கூடிய மிக முக்கியமான பாதைகள் உண்டு. குறிப்பாக சிந்தித்து பாருங்கள், இந்த நாடு பொருளாதாரத்தில் விழுந்ததே நீங்கள் தொடர்ந்து 60 வருஷங்களுக்கு மேலாக நடத்திய யுத்தமும், அதற்காக நீங்கள் வாங்கிய கடன்கள், யுத்த தளபாடங்களுக்காக யுத்தத்தை நடத்துவதற்காக வாங்கிய கடன்கள், திட்டமிடப்படாத பொருளாதார கொள்கைகள் இந்த நாட்டை ஒரு அதள பாதாளத்தில் தள்ளியிருக்கிறது என்பதை உலகம் முழுவதும் இருக்கிறவர்கள் சொல்லுகிறார்கள். ஆனால் அதை இன்னும் இந்த நாட்டு தலைவர்கள் எப்பொழுது சிந்திப்பார்கள் என்பதற்கு காலம்தான் பதில் சொல்ல வேண்டும். இங்கே ஜனாதிபதி தன்னுடைய அக்கிராசன உரையை ஆற்றிக் கொண்டிருக்கிற அதே நேரம் இந்த நாட்டிலே ராணுவம் அவருக்கு கீழ் இல்லையா, அதி உத்தம ஜனாதிபதிக்கு கீழ் இல்லையா என்பதை பறைசாற்றுவது போல ராணுவத்தினுடைய அடாவடிகள் வடக்கு கிழக்கு பகுதிகளில், குறிப்பாக கிளிநொச்சி முல்லைத்தீவிலே அதிகரித்திருக்கிறது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் ஒரு விடயத்தை சமர்ப்பிக்கிறேன். கிளிநொச்சி மாவட்டம் கண்டாவளை பிரதேசியலாளர் பிரிவுக்குட்பட்ட கண்ணை நகர் புன்னை நீராவியில் உள்ள பாட்கடற் பூங்கா முன்பள்ளியின் பெயர் கடந்த 2022 8 3ஆம் தேதியும், அதே பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட மயில்வாகனபுரம் கிராமத்தில் அமைந்துள்ள மயூரன் முன்பள்ளியின் பெயர் 2022 8 5ஆம் தேதியும் ராணுவ தலையீட்டின் மூலம் வீரமுத்துக்கள் முன்பள்ளி என பெயர் மாற்றம் செய்யப்பட்டுள்ளமை கிளிநொச்சி மாவட்ட கல்வி நிலையின் சுயாதீன இயங்கு நிலையை கேள்விக்கு உட்படுத்தியுள்ளது. 2009 இறுதி யுத்தத்துக்கு பிற்பாடு 2010ஆம் ஆண்டளவில் மீள்குடியேற்றம் நடைபெற்ற போது கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் கல்வி திணைக்களங்களின் மேற்பார்வையில் நடாத்தப்பட்டு வந்த பல முன்பள்ளிகள் ராணுவத்தினரின் சிவில் பாதுகாப்பு படைப்பிரிவினரால் CST வலுக்கட்டாயமாக கையகப்படுத்தப்பட்டு அங்கு கற்பிக்கின்ற முன்பள்ளி ஆசிரியர்களும் சிவில் பாதுகாப்பு பிரிவின் நிர்வாக ஆளுகையின் கீழ் கொண்டுவரப்பட்டனர். கிளிநொச்சி மாவட்டத்தில் 303 பேர், முல்லைத்தீவு மாவட்டத்தில் 166 பேர், யாழ்ப்பாண மாவட்டத்தில் 12 பேர் உட்பட வடக்கு மாகாணத்தைச் சேர்ந்த 481 முன்பள்ளி ஆசிரியர்கள் ராணுவ படையணி சம்பளத்தை பெற்று கடமையாற்றும் சூழல் வலிந்து உருவாக்கப்பட்டது. அவர்களுக்கு வழங்கப்பட்டு வரும் அதே சம்பளத்தை மாகாண கல்வி அமைச்சினூடாக வழங்கி முன்பள்ளிகளின் கல்வித்தரத்தை மேம்படுத்த நடவடிக்கை எடுக்க வேண்டும் என்று பாராளுமன்றத்திலும் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டங்களிலும் பல தடவைகள் எங்களால் வலியுறுத்தப்பட்ட போதும் உரிய தரப்பினர் இதுவரை எந்த முனைப்பும் மேற்கொள்ளவில்லை. உலக வரலாற்றில் எங்குமே இல்லாத வகையில் ஆரம்ப கல்வியையே இராணுவமயப்படுத்தி உலக சிறுவர் உரிமை சட்டங்களை மீறி பச்சிளம் சிறுவர்களின் அடிப்படை உரிமைகளை பறிக்கும் வகையில் இராணுவமயப்படுத்தப்பட்ட கல்வி முறையை வடக்கு கிழக்கு மாகாணங்களில் அதிலும் குறிப்பாக கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் திணிக்க முற்படுகின்றமையானது இன ஒடுக்குமுறையின் இன்னொரு வடிவமாகவே தென்படுகிறது. வடக்கு கிழக்கில் உள்ள ஒவ்வொரு முன்பள்ளிகளுக்கும் அந்தந்த முன்பள்ளிகள் அமைந்துள்ள கிராமங்களில் உள்ள மக்கள் சமூகத்தின் பண்பாடு கலாச்சார மொழி நில வரலாற்று அடையாளங்களின் பிரதிபலிப்பாகவே தனித்துவம் மிக்கதான தனித்தனி பெயர்கள் சூட்டப்பட்டுள்ளன. அந்த முன்பள்ளிகளின் பெயர்கள் குறிப்பிட்டதோர் மக்கள் குழுமத்தின் உணர்வுகளோடு இரண்டர கலந்த அடையாளங்களாகவே பார்க்கப்பட்டு வருகின்றது. இந்நிலையில் குறித்த முன்பள்ளிகளின் பொறுப்பாசிரியர்கள் முன்பள்ளி முகாமைத்துவ குழு பெற்றோர்கள் மக்கள் பிரதிநிதிகள் மற்றும் சமூக மட்ட அமைப்புகளின் ஒப்புதலற்று ராணுவ தலையீட்டினால் பலவந்தமாக ஒரு முன்பள்ளியின் பெயரை வலிந்து மாற்றம் செய்து ராணுவ துணை பிரிவொன்றின் ஆயுதங்களுடன் கூடிய சின்னம் பொறிக்கப்பட்ட பெயர் பலகையை காட்சிப்படுத்துவது என்பது எமது மாவட்டத்தின் கல்வித்துறையில் செல்வாக்கு செலுத்தும் ராணுவ எதாச்சாதிகாரத்தனத்தின் வெளிப்பாடேயாகும். ஒரு இனத்தின் அடிப்படை மூலாதாரமான கல்வி உரிமையை பறிப்பதனூடாக அந்த இனக்குழுமத்தின் அடையாளம் அளிக்கப்படும் என்பதை அறிந்து காலத்துக்கு காலம் அதிகார பீடமேறும் எல்லா அரசுகளும் அவ்வாறான செயற்பாடுகளை தமிழர் தாயக பகுதிகளில் அரங்கேற்றி வருவது பல்வேறு வழிகளிலும் வலிதாங்கி நிற்கும் நமது மக்களை மேலும் வேதனைக்கு உள்ளாக்கியுள்ளது. அதேவேளை முன்பள்ளிகளின் சுயாதீன இயங்கு நிலையில் பாதிப்பை ஏற்படுத்தும் வகையில் அவற்றுக்கு ராணுவ பெயர்களை சூட்டும் நிகழ்ச்சிகளை பரவலாக அமலாக்கம் செய்யும் முனைப்புகளின் முதற்கட்டமாகவே பாற்கடற்பூங்கா முன்பள்ளி மயூரன் முன்பள்ளி உட்பட வேறு பல முன்பள்ளிகளுக்கும் ராணுவ பெயர்கள் சூட்டப்பட உள்ளன. தமது கல்வி அதனூடான வளமான எதிர்காலம் என்னும் அழகிய கனவுகளோடு முதலடி எடுத்து வைக்கும் முன்பள்ளி சிறுவர்கள் உளரீதியான தாக்கங்களுக்கும் நெருக்கடிகளுக்கும் உள்ளாகாது தமது கற்றல் செயல்பாடுகளை மேற்கொள்வதற்கு ஏதுவாக முன்பள்ளிகளின் சுயாதீன இயங்கு நிலையில் பாதிப்பை ஏற்படுத்தியுள்ள இத்தகைய செயற்பாடுகளை உடனடியாக நிறுத்துவதன் மூலமே வடக்கு கிழக்கு மாகாணங்களில் கல்வித்துறையில் ராணுவ தலையீட்டை நீக்க முடியும். எனவே தயவு செய்து அரச நிர்வாக நடைமுறைகளுக்கு அமைய உருவாக்கப்பட்டு நீண்ட காலமாக இயங்கி வரும் முன்பள்ளிகளின் தமக்குரிய தனித்துவமான பெயரோடும் அடையாளத்தோடும் இயங்குவதற்கு ஏதுவாக சிவில் பாதுகாப்பு பிரிவினரால் புதிதாக காட்சிப்படுத்தப்பட்டுள்ள பெயர் பலகைகளை உடனடியாக அகற்றுவதற்கும் வடக்கு கிழக்கில் உள்ள முன்பள்ளிகளின் பாரம்பரிய பெயர்களை நீக்கம் செய்து அவற்றுக்கு ராணுவ பெயர்களை சூட்டும் நிகழ்ச்சிகளை தடுத்து நிறுத்துவதற்கும் நடவடிக்கை எடுக்குமாறு இந்த உயரிய சபையினூடாக உரிய தரப்பினரிடம் நான் கேட்டுக் கொள்கின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் இங்கே உங்களுக்கு குறிப்பிட விரும்பியது மிக முக்கியமாக இங்கே பாருங்கள், ஏற்கனவே பாற்கடல் பூங்கா என்ற பெயரோடு ஒரு மிக அருமையான முன்பள்ளி இருந்தது, நான் உங்களுக்கு காண்பிக்கிறேன். இதற்கு பக்கத்திலே வீர முத்துக்கள் முன்பள்ளி என்று ஒரு ராணுவ சிவில் பிரிவு எவ்வாறு கொண்டு போய் இந்த விளம்பர பலகைகளை மாற்றியிருக்கிறார்கள், ஏன் இந்த இடத்துல இதை செய்ய வேண்டும், இலங்கையிலே வேறு எங்காவது இந்த நடைமுறை இருக்கிறதா? இங்கே பாருங்கள், ஒரு ராணுவ சின்னம், சிவில் செக்யூரிட்டி டிபார்ட்மெண்ட், இரண்டு துப்பாக்கிகள் இரண்டு பக்கமும் இருக்கின்றன. கௌரவ சபாநாயகர் அவர்களே, கவனமாக கவனியுங்கள், இரண்டு பக்கம் இரண்டு துப்பாக்கிகள், அந்த சிவில் செக்யூரிட்டி டிவிஷன் என்கிற இந்த நிலையிலே இதை நான் சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன். இந்த இரண்டு படங்களையும் தயவு செய்து பாருங்கள். இந்த சிவில் செக்யூரிட்டி என்கிற சின்னத்தோடு, ராணுவ சின்னத்தோடு, பச்சிளம் குழந்தைகள் படிக்கிற பாடசாலைக்கு ராணுவமேன் விளம்பர பலகைகள் தங்களுடைய போர்டுகளை இடம்பெற அதிலே கொழுவ வேண்டும். அதனால்தான் நான் இதனை சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன். உலகத்தில் இருக்கிற சேவ் த சில்ட்ரன், ஐக்கிய நாடுகள் சபை, IMF ல இருந்து உலக வங்கி வரை கடன் வழங்கும் நிறுவனங்கள் இங்கே நடக்கிற அநியாயங்களை, ராணுவ கெடுபிடிகளை முதலில் சிந்திக்க வேண்டும் என்பதையும் இந்த உயர்ந்த சபையினூடாக நான் உங்களிடம் கூறி வைக்க விரும்புகிறேன். குறிப்பாக இங்கே பாருங்கள், கௌரவ பிரதமர் அவர்கள் நீங்களும் இருக்கிறீர்கள், கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, CST என்கிற முதுகிலே அவர்கள் குழந்தைகள் போடுகின்ற சேட்டிலே முதுகிலே CST என்று குறிக்கப்பட்ட சிம்போலோடு தான் கட்டாயப்படுத்தி அவர்களுக்கான உடுப்புகள் வழங்கப்பட்டிருக்கிறது. அதுவும் பெற்றாரிடம் காசு வாங்கித்தான் இந்த உடுப்புகள் தைக்கப்பட்டிருக்கிறது. பெற்றார்கள் பயந்து போயிருக்கிறார்கள். இது ஏன் இந்த இடத்திலே கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்கள் முழுமையாக கௌரவ பிரதி சபாநாயகர்களே, இது ஒரு மிக முக்கியமான விடயம். இது தொடர்பாக நான் வடக்கின் ஆளுநர் ஜீவன் தியாகராஜா அவர்களுக்கு எழுத்து மூலம் கொடுத்தேன். ஆனால் வடக்கில் இருக்கிற ஆளுநர் தமிழ் தெரியாத ஒரு சிங்களவர், அவருக்கு பெயர் தான் ஜீவன் தியாகராஜா. அவர் அங்கே இருந்த அதிகாரிகள் இளங்கோவன் மற்றும் செந்தில் நந்தனனை மீது வலுக்கட்டாயமாக அங்கே மாற்றியிருக்கிறார். அவருக்கு தமிழ் தெரியாது, அவரால் நிர்வாகம் தெரியாது. ஒரு சரத்தை கட்டி கொண்டு சண்டியன் மாதிரி அவர் யாழ்ப்பாணத்தில் நிர்வாகம் செய்ய முடியுமா? ஒரு வடக்கு மாகாண ஆளுநராக இருக்க முடியுமா? நீங்கள் திட்டமிட்டு தானே அவரை போட்டிருக்கிறீர்கள். அவரை மாற்றுவதற்கு யாரும் தயாராக இல்லை. ஒரு ஒரு காட்டு தர்பார், ஒரு காட்டுவாடி செய்கின்ற வேலையை இந்த வடக்கின் கவர்னராக இருக்கின்ற ஜீவன் தியாகராஜா செய்கிறார். அவருக்கு கடிதம் எழுதினேன். அவர் சரியான மனிதனாக இருந்தால் எனக்கு எழுத்திலே பதில் தரட்டும், ஒரு நேர்மையான கவர்னராக இருந்தால் அவர் தரட்டும் பதிலை, தரமாட்டார். அப்படிப்பட்ட ஒரு நிர்வாகத்துக்கு கீழ் தான் வடக்கு கிழக்கிலே மக்கள் வாழுகிறார்கள். கிழக்கிலே இருக்கிற கவர்னரும் இப்படிப்பட்டவர் தான். அவரும் நிலம் பிடிப்பதும் தமிழ் மக்களை அந்த இடங்களில் இருந்து அகற்றுவதும் அவர்களுக்கு எதிரான செயல்பாடுகளை செய்வதும் தான் அவருடைய காரியங்களாக இருக்கிறது. ஆகவேதான் நான் திரும்ப திரும்ப இந்த இடத்திலே சொல்லுகிறேன், பல பேர் வஞ்சிக்கப்படுகிறார்கள். இங்கே இருக்கிற நிர்வாக நடைமுறைகள் சிதைந்து போயிருக்கிறது. தயவு செய்து நீங்கள் ஒரு நேர்மையான ஜனாதிபதியின் உடை நேர்மையானதாக இருந்தால் ரணில் விக்ரமசிங்கே என்பவர் ஒருவராக வந்து பிரதமராகி ஜனாதிபதியாகி இந்த பேரை கொண்டவராக இருந்தால், இந்த நாட்டுக்கு ஒரு நேர்மையான ஜனாதிபதியாக இருந்தால் அவர் செய்கின்ற காரியம் நேர்மையானதாக இருக்க வேண்டும், சத்தியம் தவறாததாக இருக்க வேண்டும். அந்த மக்கள் வாழுகின்ற ஒரு தமிழ் தேசிய தனி தேசிய இனத்தினுடைய அடிப்படை உரிமைகள் பறிக்கப்படக்கூடாது. ராணுவ பலாத்காரங்களிலிருந்து அந்த மக்களை பாதுகாக்கின்ற முதல் நடவடிக்கையை மேற்கொள்ளுங்கள். தயவு செய்து நான் உங்களுடைய பார்வைக்காக நான் இந்த இரண்டு படங்களை ராணுவ சின்னத்தையும் பாருங்கள், பெயர் மாற்றப்பட்ட விடயத்தையும் ஒப்படைக்கிறேன். எனக்கு நேரம் காணாது. கௌரவ பிரதி சபாநாயகர்களே, நீங்கள் பத்து நிமிடம் தந்துவிட்டு நிப்பாட்டு நிப்பாட்டுன்றீங்கள். ஆனால் நாங்கள் சொல்ல வேண்டிய விஷயங்கள் எவ்வளவு இருக்கிறது, தீர்வு காணுங்கள். கௌரவ பிரதம மந்திரி அவர்களே, நீங்கள் இதை கவனத்தில் எடுங்கள். உடனடி தீர்வை எட்டினால் இந்த நாட்டினுடைய ஜனாதிபதி நேர்மையானவர், இந்த நாட்டினுடைய பிரதமர் நேர்மையானவர். இல்லை என்றால் நீங்கள் ராணுவத்துக்கு பயந்திருக்கிறீர்கள். ராணுவத்துக்கும் உங்களுக்கும் தொடர்பில்லை. இங்கு ஒரு ராணுவ ஆட்சி புறம்பாக நடக்கிறது வடக்கு கிழக்கிலே. இருக்கிறார்கள் என்பதை இந்த விடயம் துலாம்பரமாக காட்டுகிறது என்பதை நான் இந்த இடத்தில் மீண்டும் மீண்டும் நிரூபிக்க விரும்புகிறேன்.